Honorable Chandime Veerakodi, you have 15 minutes.
Thank you, Honorable Deputy Speaker, Deputy Chairman of Committees. අපේ රට අර්බුදයකටපත් වෙලා තියෙන වෙලාවේ රටේ බහුතරයක් ජනතාව කන්න නැතුව වේල් තුන නෙමෙයි වේල් දෙකක් හොයාගන්න බැරුව ඉන්න මොහොතක අපේ දරුවෝ පාසල් යන්න අවශ්‍ය කරන පොතපත නැතුව ඉන්න වෙලාවක දෙමව්පියන්ට ලබන අවුරුද්දේ පාසල් වාරය ආරම්භ කරනකොට රුපියල් 6500ක් දීලා බෑග් එකක් ගන්න සිද්ධ වෙලා තියෙන වෙලාවක රුපියල් 5000ක් දීලා සපත්තු කුට්ටමක් ගන්න වෙලා තියෙන වෙලාවක අපි මහජන නියෝජිතව හැටියට ඒ මිනිස්සුන්ගේ ඡන්දෙන් පත් වෙලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි කතා කරන්නේ බෞතරයක් අපේ ප්‍රශ්න ගැන අපේ ගෙවල් ගිනි තියපු එක ගැන අපේ බලය රැක ගැනීමට අවශ්‍ය කරන හේතු කාරණා ගැන අපි හිතනවා දිගින් දිගටම අපි ගැන කතා කරාම මේ රටේ ප්‍රශ්න විසඳයි කියලා බොහොම අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා අදත් ඇවිල්ලා මේ රටේ ජාතික ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට කැමැති බව ප්‍රකාශ කිරීම ගැන හැබැයි අද වෙලා තියෙන මේ පාර්ලිමේන්තුව පිටින් බලන කට්ටියට මේක අච්චාරුවක් මේක මේ රට හැඳිගාපු මේ රට විනාශ කරපු සියලු කණ්ඩායම් වල එකමුතුවක් හැටියට තමයි දකින්නේ මේ ප්‍රශ්නේ විසඳනවා නම් හොඳයි හැබැයි එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය මේ ප්‍රශ්නේ විසඳන්න විවස්ථා සංශෝධනය ගෙනහම ඒ විවස්ථාව මේ පාර්ලිමේන්තුවේ ඉරලා දැම්මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වය. ඒ විවස්සා සංශෝධන කිතුම්පත්. මේවන් ඉතිහාසයක් තියෙනකොට අපි පාර්ලිමේන්තුවේ බොහොම සතුටෙන් බොහොම හොඳයි ඇත්තටම අපි හදවතින්ම කැමති ප්‍රශ්න විසඳනවා නම්. හැබැයි එළිය බලන් ඉන්න මිනිස්සු හිතන්නේ මේ නැවත මේ කණ්ඩායමම එකතු වෙලා දැන් එදා දෙපැත්තට බැඳිලා ගහගත්තා දෙපැත්තට බෙදිලා රට රැවට්ටුවා අද එකට එකතු වෙලා නැවත රට රවුමක ගෙනියනවාද කියන ප්‍රශ්නය ජනතාව තුළ ජනිත වෙනවා ඒක නවත්තන්න නම් ක්‍රියාවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව අවස්ථාව ලබා දෙන්න ඕන අපේ ප්‍රජාතන්ත්‍රීය ආයතනයේ තියෙන්නේ මැතිවරණ තුල ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ නොපැවැත්වීමේ ඵල විපාක දේශපාලන පක්ෂ අත් විඳලා තියෙනවා එදා 1975 තියන්න වෙච්ච නියමිත වෙච්ච මැතිවරණයේ 77 වෙනකන් තියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රී ආසන 8ක් වෙනකන් අඩු කරගන්න සිද්ධ වුණා එදා පහුගිය 2015 තියන්න තිබිච්ච 2015 කාලේ පළාත් සභා මැතිවරණය කල් දාන්න කටයුතු කිරීම තුළ පොදු ජන එක්ස් පෙරමුණට විශාල ජයග්‍රහණයක් අත් වුණා එදා ආණ්ඩුවේ තිබිච්ච පක්ෂ සීසී කඩ කැඩිලා ගිහිල්ලා නැවතත් මේ මොහොතේ රටේ ජනතාව රට ප්‍රතික්ෂේප කරලා තියෙනකොට දේශපාලන පක්ෂ රජය ප්‍රතික්ෂේප කරලා තියෙනකොට මිනිස්සු එළියට ආපු ජනතාවට එළියට ආපු ජනතාවට ප්‍රහාර එල්ල කළ වැඩක් නැහැ. ඒකට සම්බන්ධ වෙලා හිටියානම් යම් යටි අරමුණු එක්ක දේශපාලන පක්ෂ ඒවා දේශපාලන වශයෙන් ජනතාව ප්‍රතික්ෂේප කරන එක වෙන කතාවක්. නමුත් රටේ ජනතාවගේ ජනමතයට එරෙහිව අපි දැන් පාර්ලිමේන්තුව හරි අපිට දැන් ජනාධිපති කාර්යාලයේ හරි අපිට දැන් අරලියගහ මන්දිරේ නැවත කටයුතු කරනවා එහෙම හිතාගෙන හිටියයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිතුමා යම් උත්සාහයක් ගන්නව නම් එතුමට වෙන කෙනෙකුට වඩා එහා ගිහිල්ලා ජනතාවට ඔප්පු කරන්න සිද්ධ වෙනවා. එතුමා ඉතාම අවංකව අව්‍යාජව මේ කටයුතු කරනවා කියලා මොකද එතුමා ජනතා ඡන්දයෙන් පත්වෙච්ච කෙනෙක් නෙමෙයි. එතුමා ජනතාව ප්‍රතික්ෂේප කළා. මන්ත්‍රීවරු 134 ගෙන් පත්වෙච්ච ජනාධිපතිවරේ. අභියෝගය තේරුම් ගන්න ඕන. ඒ එදා සහයෝගි දීපු 134 නුත් 13 දෙනෙකු ඊයේ වෙනකොට ලිට්මස් ටෙස්ට් එකෙන් එතුමගෙන් ඈත් වෙලා 121කට බහැලා. මේ අභියෝගය තේරුම් අරගෙන ජනතාවට අවශ්‍ය දේ ලබා දීමට කටයුතු කරන්නේ නම් ඒකට සහයෝගය දෙන්න විපක්ෂය හැටියට අපි කිසිදු ආකාරයකින් පැකිලෙන්නේ නැතයි කියන එකත් කියන්න ඕන. මොකද අපට ලොකු වෙන්නේ කිසිවක් නෙවෙයි අපේ රට. අපේ අද කතා කරන්න තියෙන්නේ ජනාධිපතිතුමාගේ අයවැය. මේ කතා කරනකොට මට අයවැය කියනකොට අදත් රුපියල් බිලියන 32කින් අයවැය පරතරය වැඩි වෙලා තියෙනවා ගිය පාරට වඩා. රුපියල් බිලියන 32කින් එහෙම වැඩි වෙලා තියෙද්දිත් රටේ වෙන්නේ යන්නේ මොකක්ද කියන එක ඇත්තට වෙන්නේ යන්නේ මොකක්ද? අපි ආර්ථික වශයෙන් කොතනද ඉන්නේ? මහා භයානක තත්වයකට රටපත් වෙලා තියෙන දැන් මාස ගාණක් ණය වාරික ගෙවන්නේ නැහැ. ණය වාරික ගෙවන්නේ නැතුවත් අපට තෙල් බිල ගෙවන්න බැරුව නැව් තියෙනවා එළියේ මූදේ. තෙල් ටික විතරක් නෙමෙයි අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා මාත් එක්ක එකග වෙනවා ඇති. අද බෙහෙත් නැව එළියේ. බෙහෙත් නැතුව මේ රටේ මිනිස්සු මැරෙනවයි කියන එක මං හිතන්නේ අපිට අපි නොදන්න දෙයක් නෙමෙයි. ඒ මට්ටමට පත් වෙලා තියෙනවා. මහජන නියෝජිතව හැටියට අපි දන්නවා. ඉතින් ඒ වගේ මට්ටමක අභියෝගයක් තියෙද්දි අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ජේෂ්ඨ නායකයෝ පවා හිතන්නේ දැන් අනේ තෙල් ටික තියෙනවා, ගෑස් ටික තියෙනවා, ලයිට් ටික තියෙනවා, දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් ප්‍රශ්නේ විසඳිලා. එහෙම හිතන්න හිතන්න අපි මෙච්චර කාලයක් හිටියෙත් ඒ විදිහට හිතාගෙන කිසි දෙයක් හොයන්නේ නැතුව කරුණාකරලා ප්‍රශ්නය තේරුම් ගන්න, කරුණාකරලා අපි ඉන්න අවදානම තේරුම් ගන්න, කරුණාකරලා අපි රැවටෙන්න එපා, ජනතාව රවට්ට ගන්නත් එපා. මම දන්නේ ජනතාව රවට්ට ගන්න හිතනවාද අපි රවට්ටන්න හිතාගෙන මේ ආකාරයට කටයුතු කරනවාද කියලා. අද මේ වැය ශීර්ෂයේ යටතේ ජනාධිපතිවරයාගේ මේ වයශීර්ෂයෙන් 69%ක් වෙන් වෙන්නේ ජනාධිපතිවරයාට. ඒක දිනෙන් දින 2021 ජනාධිපතිවරයාගේ වැය මිලියන රුපියල් මිලියන 569යි. 2022 වෙනකොට ඒක 567යි. 2023 ඒක මිලියන 988ක් බවට වැඩි වෙලා තියෙනවා. අපේ අගමැතිතුමා කතාව පටන් ගත්තේ උදේ නාස්තිය, දූෂණය, අනවශ්‍ය වැය සියල්ල අඩු කරන්න ඕන කියලා. අගමැතිතුමාගේ වැය ශීර්ෂය යටතේ අපි පිළිගන්නවා, අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වෙන් කිරීම අඩු කරලා තියෙනවා. ඒ අඩු කරපු එක හොඳයි. අපි හැමදෙනාම අපි අපේ වැය විශේෂය වැඩි කරගෙන අපිට වෙන් කරගත්ත ප්‍රමාණය වැඩි කරගෙන අපි කියන්න පුළුවන් ද ජනතාවට බඩතර කර තනි වහගන්න කියලා.
Order please.
Yeah.
Can the house propose a member, honorable member to the chair?
I can propose honorable Asanka Navaratna.
Order please, honorable Asanka Navaratna to the chair. Thank you.
කතාව කරගෙන යන
ගරු මුලාසනාරුද්ද මන්ත්‍රීතුමනි, මේ ප්‍රශ්නෙන් එළියට එන්න අපේ අලුත්ම යෝජනාව තමයි විකිණීම. දැන් ජනාධිපතිතුමා කිව්වා ඒ කාලේ විකුණුවා එතුමාලා හිටපු ආණ්ඩුවේ. හැබැයි මේ වර්තමාන රජයට ජනතාව ඡන්දෙ දුන්නේ රටේ දේපළ විකුණන්නද? ජනතාව 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ මේ රටේ දේපළ විකුණන්නද? මම මේ ගතානුගතිකව පරණ අදහසක් දරමින් රාජ්‍ය මුදල් ඇමතුමා අපි මේවා මේ නැෂනලයිස් කරන්න රජේ තියා ගන්න ඕන රජ ව්‍යාපාර කරන්න ඕන කියන මතේ නෙමෙයි ඉන්නේ. අපි කියන්නේ අපි එකග උනේ රාජ්‍ය පෞද්ගලික ආකාරයට ගෙන එන ආයෝජනයකට අපි එකගයි. අපේ රටේ ඒ කටයුත්ත පටන් ගත්තේ 1994. 94 ආණ්ඩුවෙන් සාර්ථකව රාජ්‍ය පෞද්ගලික එකතු වෙලා ක්‍රියාත්මක වෙන සාර්ථක ආයතනය තමයි ටෙලිකොම් ආයතනය. අපි හැමතැනම උදාහරණයකට කියන්නේ ටෙලිකොම්. ඔහුගේ අවුරුද්දෙත් රුපියල් බිලියන 19.5ක් ගෙවලා තිනවා රජයට බදු. ලාභාංශ ගෙවලා තිනවා කොටස්කරුවන්ට රුපියල් බිලියන 3.5ක්. එහෙම ගිහපු කරපු ආයතනය සම්පූර්ණයෙන්ම විකුණන්න හදනවා. එතකොට මොකද්ද අපේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය වෙන්නේ? තියෙන ඒවා විකුණන්න. අනිත් පැත්තෙන් ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක මේ ලාභ ලබන ආයතනය විකුණනවා. හැබැයි එහා පැත්තේ තියෙන වෝටර්ස් එජ් එක හිල්ටන් හෝටලය දැන් මං අහගෙන අපේ මන්ත්‍රීතුමේ කතාවේදී කියනවා අනිත් හෝටලුත් ඔක්කොම මේ පාඩුවට යනවා. ඉතින් දෙයනේ හිල්ටන් හෝටලේ අවුරුදු දෙක තුනක් පාඩුවට ගියා මොකද කියලා මට කල්පනා වුණේ අපේ හිල්ටන් හෝටලය අවුරුද්දක් දෙකක් ලාභයට පාඩුවට දවසක් හරි පාඩුවට යනවා නම් ඒ පාඩුව වෙනුවෙන් කරගහන්න වෙන්නේ අපේ මුළු රටටම. එතකොට අපි ලාභයක දීලා පාඩුව එක තවදුරටත් කරගහනවා රටේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා. ඒ නිසා මේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ නැවත සිතන්න කියලා අගමැතිතුමා ජනාධිපතිතුමා හිතන විදියට මේ රට අපේ ජීවිත කාලේ අවසන් වෙන රටක් නෙමෙයිනේ. මේ රට අනාගත පරම්පරාවටත් අයිති. ලෝකෙ දියුණු වෙච්ච රටවල් පෞද්ගලික කරණයට යොමු වෙලා තියෙනවා. හැබැයි රාජ්‍ය දායකත්වයක් තියාගෙන අපි කතා කරනවා. දැන් එදා මේ කතා කරා ලයික මොබයිල් එකට දැන් දෙන්න යනවලු. එදා කිව්වේ මොකද්ද? මේ කොටි ආයෝජනයක් කොටියෙක්ට ලං වෙන්නවත් දෙන්න ඕද නැහැ කියලා. දැන් හැබැයි කොටියගේ පුල්ලි යනවා මේක විකුණන්න ඕනුනහම. ඉතින් මේ විදිහේ දෙබිඩි ප්‍රතිපත්තියක් මේ රටේ තියන්නේ ඇයි? අපි ආයෝජකයා ගැළපෙනවා නම් ආයෝජකයාත් එක්ක කටයුතු කරන එක වෙන එකක්. ඔව් වෙනත් ඕනම ආයෝජකෙක් ඇවිල්ලා අවශ්‍ය දෙයක් ගන්නවා නම් හිල්ටන් හෝටලේ ගන්නවා නම් මේ කොටසක් මේ වෝටර්ස් එජ් එක ගන්නවා නම්
ප්‍රශ්නයක් නැහැ. මට තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරුණ මන්ත්‍රීතුමනි මේ විදියට අපි අපේ රටේ ජනතාවගේ ගැන අනාගතය ගැන හිතන්නේ නැතුව කටයුතු කරන්න උත්සාහ කිරීම ගැන මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. අපි අනිවාර්යයෙන්ම රාජ්‍ය පෞද්ගලික ව්‍යවසාය වර්ධනය වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත් මේ විදිහට කටයුතු කරන එක ජනතා විරෝධී, ඒ වගේම ඒ සඳහා වරමක් මැන්ඩේට් එකක් මේ රටේ ජනතාව මේ රජයට දීලා නැහැ කියන එක ඉතාම පැහැදිලිව කියන්න ඕන. ඡන්දයක් වෙනුවෙන් අපේ රෝහිත අබේගුණවර්ධන මැතිතුමා දිගින් දිගටම කතා කරා පළාත් සභා ඡන්දය කල්යෑම ගැන. දැනුත් තියන්න පුළුවන් පළාත් සභා ඡන්දය වෙනස් කිරීම සඳහා ඒ යෝජනාව ගෙනාවේ කැබිනට්ටුවට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට ඉන්නකොට. එතුමා ගෙනාපු යෝජනාවට අනුව සම්මත කරන්න ප්‍රශ්නයක් ආවම කථානායකවරයා නැවත කමිටුවක් පත් කරා මේ පිළිබඳව විසඳුමක් දෙන්න මාස දෙකක් ඇතුළත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලව. නමුත් අද වෙනකන් දැන් අවුරුදු දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි හතරක් වෙන්න ඇති. අද වෙනකන් ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඒ වාර්තාව ඉදිරිපත් කළා නැහැ. වර්තමාන අග්‍රාමාත්‍යවරයා වර්තමාන ජනාධිපතිවරයා විසින් සැකසිය යුතුව තිබිච්ච ඒ වාර්තාව ලබා දෙනවා නම් හෙටත් මේ පාර්ලිමේන්තුවට පළාත් සභා ඡන්දෙ තියන්න අවශ්‍ය කරන සංශෝධනය ගේන්න පුළුවන්. තේ ආකාරයට නැවතත් පාලත් සභා පළත් පාලන මැතිවරණයත් කල් දාන්න ඕනකමට සංශෝධන ගෙනාවත් ගරු මූලාසනාරට මන්ත්‍රීතුමනි මේ රට පිළිබඳව අපි රට අපිට බලයට එන්නවත් කවුරුවත් බලෙන් පහ කරන්නවත් නෙමෙයි අපේ රට පිළිබඳව ලෝකය බලාගෙන ඉන්නේ මුදල් රාජ්‍ය ඇමතුමා IMF එකට යනකොට World Bank එකට යනකොට අනිකුත් රාජ්‍ය එක්ක සාකච්ඡා කරනකොට
එයා යහන්නේ
එක විනාඩියක් දෙන්න අපේ ගහන්නේ රටෙන් අහන්නේ මොකක්ද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියනවාද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ශක්තිමත් කරනවාද එතකොට මැතිවරණ නැති රටකට ආධාර දෙන්න මැතිවරණ රට නැති රටකට ආයෝජකයෙක් එන්න අපි විකුණන්න කතා කරනවා මොන ආයෝජකයා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති රටකට ඒ නිසා කරුණා කළා පළවෙනි ඉල්ලීම මේ සියලු තීන්දුව තීරණ ගන්නකොට ජනතාව හිතන විදිය හිතලා කටයුතු කරන්න දෙවනි කාරණය මේ රටට විනාශයක් වෙන ආකාරයට කටයුතු කරන්න එපා එසේ කරෝතින් ඔය බලාපොරොත්තු වෙන කිසිදු දෙයක් ඉටු වෙන්නේ නැහැ නැවතත් තවත් වසරක් තවත් කාලයක් එදා කිව්ව ජනතාව නොමග යීමේ තවත් පියවරක් මේ පාර්ලිමේන්තුවටත් ඉටු කරන්න හැකි වේවි කියන එක මතක තියාගන්න
වොසුති මීලඟට ගරු ශහන් සේමසිංහ මෙතුමා එතුමන්ට විනාඩි 13ක කාලයක්
තියෙනවා චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමාගේ කතාවෙන් පස්සේ කතා කිරීමට ලැබිච්ච එක හොඳයි. මොකද මං හිතන්නේ එතුමා නොදන්න කරුණු කීපයක් ගැන කතා කරා වගේම එතුමා මේ අද පවතින රටේ ආර්ථික අර්බුදයේ දිගපළල පිළිබඳ අවබෝධයෙන් කතා කරනවා. එතුමාගේ කතාව ආරම්භෙදිම අද රටේ විවිධ ජන කොට්ටාස මුහුණ දෙන ගැටලු කීපයක් පිළිබඳව කතා කරනවා. මේ සියල්ලම තමයි අපි निराකරණය කරන්න උත්සාහ කරන්නේ. ඒකම එතුමා මගෙන් ඇහුවා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කරපු සාකච්ඡා තුල මේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැතිවරණ පැවැත්වීම පිළිබඳව සාකච්ඡා වුණා කියලා. එහෙම සාකච්ඡාවක් උනේ නැහැ. ඇත්තටම රාජ්‍යතාන්ත්‍රිකව සියලුම රටවල් අද උත්සාහ කරන්නේ ලංකාවේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයට සහ මේ රටේ ජනතාව මුහුණ දෙන ගැටලු වලට ඔවුන්ට කොහොමද මැදිහත් වීමක් ඒවා විසඳන්න පුළුවන් කියලා. හැබැයි අතීතයේ අමතක වෙච්ච කණ්ඩායම් හැටියට අපි කතා කරන්න හොඳ නැහැ. ඔබතුමා අද මේ මැතිවරණ පිළිබඳ කතා කරාට ඒ තුලින් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කරාට කරු මන්ත්‍රීතුමා ඔබතුමා ආපස්සට ගිහිල්ලා බලන්න මාස 6ක් 7ක් ඔබතුමාටවත් පාරේ බහැලා යන්න පුළුවන් තත්ත්වයක් මේ රටේ තිබෙන්නේ නැහැ. ඒ ප්‍රජාතන්ත්‍රවාදය ම්ලේච්ඡත්වයේ වෙත අරංගියපු රටක් බවට ශ්‍රී ලංකාව පත් වුණා. ම්ලේච්ඡත්වයට ත්‍රස්තවාදයට අරංගියපු රටක් මේ රටේ කළු පැල්ලමක් ගෙනාවු වර්ෂයක් බවට 2021 අවුරුද්ද පත් වුණා. එහෙනම් ඔබතුමාට එදා පාරේ බහැලා සාමාන්‍ය ප්‍රවේශියෙක් වගේ යන්න බැරි වුණාට ඔබතුමා අද මේ රජයට විරුද්ධ මතයක් දරුවාට ඔබතුමාට රැස්වීම තියලා රජයේ විවේචනය කිරීමේ අයිතිය ලබා දීලා තියෙනවා. හැබැයි දේශපාලනික වශයෙන් මේ පාර්ලිමේන්තුව ස්ථාවර වෙලා තියෙනවා. මේ රටේ අද අපි කළ යුතු කාරණේ වන්නේ මොන දේශපාලන මතයක් තිබ්බත් අද මේ රටේ ජනතාව මුහුණ දීලා තියෙන ගැටලු වලට අවශ්‍ය විසඳුම ලබා දෙන්න. එයින්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද මේ රටේ
චන්දිමන්තුමා
ඔව් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම කියන්නේ මේ රටේ ජනතාව හිතන විදිය තේරුම් ගන්නේ නැතුව අපි හිතනවා නම් දැන් මර්ධනය කළා ඉවරයි පාලනය කළා ඉවරයි කියලා ඒක විනාශයක මූලාරම්භයක් කියන එක
තේරුම් මේ රටේ ජනතාවට අද තියෙන මූලිකම ප්‍රශ්නේ ආර්ථික ගැටලුව පන්ති පරත ભેදකින් තොරව ආදායම් ભેදකින් තොරව අද මේ රටේ ජනතාව මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදයට මෙන්න මේකට අපි විසඳුමක් ලබා දෙන්නේ නැත්නම් ඒකට විසඳුම ලබා දිය හැකි කණ්ඩායමක් දෙන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ. අපිත් උත්සාහ කරනවා නම් ඔබතුමාලා උත්සාහ කරනවා නම් මේ තුල තමන්ගේ දේශපාලන මඩිය තර කරගන්න එතන ජනතාව බලාපොරොත්තු වෙන විසඳුම එන්නේ නැහැ මන්ත්‍රීතුමා. ඒක ඔබතුමා හොඳට තේරුම් ගන්නයි කියලා මම විශ්වාස කරනවා ඔබතුමා උගත් මන්ත්‍රීවරයෙක් හැටියට. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ රටේ අද ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් සිදු වෙනවා. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්නේ මේ අපි ඇදබැටලා තියෙන අර්බුදයෙන් ගොඩ එන්න. ගොඩ එීමට සහ නැවත මෙවැනි අර්බුදයක් ඇති නොවෙන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේ කරන්න. විශේෂයෙන්ම මේ ප්‍රතිසංස්කරණවල අරමුණ වෙලා තියෙන්නේ ජනතාව පීඩාවට පත් කිරීම නෙවෙයි. හැබැයි ජනතාවට කෙටි කාලීනව මේ භවතින ආර්ථික අර්බුදයට අමතරව කෙටි කාලීනව විශාල බරකට මුහුණ දෙන්න සිදු වෙනවා. අපි හැමදෙනාම කතා කරනවා මේ ආර්ථික ප්‍රතිසංස්කරණ නැවත ආර්ථිකයේ ස්ථාවර කිරීම ශක්තිමත් කිරීම painful process එකක්. මේක අපි කවුරුත් අමතක කරලා කටයුතු කරන්නේ නැහැ. කටයුතු කළ යුතුත් නැහැ. හැබැයි මේ පාර්ලිමේන්තුව තුළ මේ ආයවැය ලේඛනයේ සම්බන්ධයෙන් මොන ආකාරයේ අදහස් ඉදිරිපත් වුණත් ගරු මන්ත්‍රීතුමනි විරුද්ධව මත දරපු කිසිම කෙනෙක් මීට අමතරව කළ යුතු යෝජනා සම්බන්ධයෙන් කතා කරලා නැහැ. ආයතන දෙක ප්‍රතිව්‍යුහගතකරණයට විරුද්ධව කතා කරනවා මිසක් ඊට අමතරව මීට වඩා හොඳ යෝජනා කවුරුත් ලබා දෙන්න කටයුතු කරේ නැහැ. ගරු මූලාසන අනුර මන්ත්‍රීතුමනි අපේ රටේ 2022 අවුරුද්දේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1464යි. අපේ රටේ පුනරාවර්තන වියදම 2748යි රුපියල් බිලියන. අපේ රටේ රාජ්‍ය ආදායම වගේ දෙගුණයක් තියෙන පුනරාවර්තන වියදමක් අපිට පියවා ගන්න. ඒ වගේම රාජ්‍ය ආදායමෙන් 2021 අවුරුද්දේ පොලි ගෙවීම් 72% වෙනුවෙන් වැය කරා. වැටුප් ගෙවන්න රාජ්‍ය ආදායමෙන් 58% වියදමක් තියෙනවා. ඒ වගේම සුභසාධන කටයුතු සහ අනිකුත් පැවරුම් වෙනුවෙන් ඒ කියන්නේ විවිධ ආයතන පාඩු ලැබුවාම එහෙම නැත්නම් රාජ්‍ය භාණ්ඩාගාරයේ මැදිහත් වීමක් අවශ්‍ය නැහැ. ඒ වෙනුවෙන් රාජ්‍ය ආදායමෙන් 58% අපි වියදම් කළා තියෙනවා. සමහරවිට ඒ වෙනුවෙන් අපි 47% රාජ්‍ය ආදායම වියදම් කළා තියෙනවා. අපේ රටේ සමස්ත ආදායම රාජ්‍ය වියදමත් එක්ක බලද්දී වියදම 2.4 ගුණයකින් වැඩි. ඒ අවුරුද්දේ අය ඉංගය 11.6% අපේ රටේ නිෂ්පාදනයට සාපේක්ෂව. මෙන්න මේක තමයි මේ රටේ ආර්ථික අර්බුදයේ දිග පළල. ගරු සභාපතිතුමනි අපි විවිධ ප්‍රතිසංස්කරණ මීට මාස කිහිපයකට කලින් කරාට පස්සේ අපේ බදු ආදායමට අමතර මුදලක් එකතු වෙලා තියෙනවා. 2020 අවුරුද්දේ සම්පූර්ණ බදු ආදායම රුපියල් බිලියන 1373යි. ඊළඟට අපේ ආදායම 2021 අවුරුද්දේ රුපියල් බිලියන 1464යි. 2022 අවුරුද්දේ ජනවාරි ඉඳලා ඔක්තෝබර් වෙනකොට රුපියල් බිලියන 1586ක් අපි එකතු කරගෙන තියෙනවා. ආදායමක් ලැබලා තියෙනවා. ඒකම 2021 අවුරුද්දට සාපේක්ෂව රුපියල් බිලියන 1155යි. අපි මේ කරපු ප්‍රතිසංස්කරණ තුල මේ වෙනකොට 37%ක 2021ට මේ කාලයට සාපේක්ෂව 37%ක වැඩිවීමක් අපි ලබලා තියෙනවා ආදායම. මේ ආදායම අපි වියදම් කරන්නේ එකක් මේ රටේ විශේෂයෙන්ම දිලිඳු ජනතාවට වැඩි අවධානයක් යොමු කරලා. මේ අයවැය ලේඛනයක් ඒ දිලිඳු සහ විවිධ ආර්ථික පීඩනවලට පත්වෙච්ච ජනතාවට වැඩි අවධානයක් යොමු කරලා තියෙන අයවැයක් බවට පත්වෙනවා ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම අපේ රටේ මේ පවතින ආර්ථික තත්ත්වය තුළ දුෂ්කරතාවයන් වලට පත්වෙච්ච ජනතාවට සහන සලසන්න, ඒ වගේම මේ රටේ ආර්ථික සුරක්ෂිතතාවය සහ ජීවනෝපාය යථාවත් කරන්න, සමෘද්ධි දීමනාව ලබා දෙන්න, වැඩිහිටියන් වෙනුවෙන් මූල්‍ය ආධාර ලබා දෙන්න, අඩු ආදායම්ලාභී ආබාධිත ජනතාවට මූල්‍ය ආධාර ලබා දෙන්න, වකුගඩු රෝගීන් සඳහා මූල්‍ය ආධාර ලබා දෙන්න, එවැගේම ත්‍රිපෝෂ වැඩසටහන ක්‍රියාත්මක කරන්න, ඒකම උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ඒ දරුවන්ට අවශ්‍ය අතිරේක සහයෝගය ලබා දෙන්න, ගර්භණී මව්වරුන්ට පෝෂණ දීපනාව ලබා දෙන්න, පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඊළඟට පෙරපාසල් දරුවන් වෙනුවෙන් කරන උදෑසන ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරන්න. මේ කාරණාවලට පමණක් රජය රුපියල් බිලියන 187ක් අර සාමාන්‍යයෙන් අපි ගෙවන සුභ සාධන දීමනාවලට අමතරව වෙන් කරලා තියෙනවා. මේ වෙන් කිරීම සිදු කරලා තියෙන්නේ අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් ලබා දීලා තියෙන උපදෙස් තමයි රටේ මූල්‍ය ප්‍රතිසංස් කරන සිදු කරන්න. සිදු කරද්දී මේ පහළ ආදායම් මට්ටම් වල ඉන්න ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න කියලා. ගරු සභාපතිතුමනි, අපේ රටේ මේ ආර්ථික අර්බුදයෙන් අපි මිදුන් නැත්තම් මේ රටේ පැවැත්ම ඉතාම භයංකාර තැනකට යනවා. එහෙනම් මේක දේශපාලන දෘෂ්ටි කෝණයෙන් නොබලා කළමනාකරණයක් කර යුතු තැන. අපි යම් ප්‍රගතියක් ලබලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ මේ පාර්ලිමේන්තුව තුළ ඡන්දෙන් එතුමාව පත් කරගත්තට පස්සේ අපි පැවති රජයට වඩා වෙනස් ප්‍රතිසංස්කරණ කරා. මේ ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලය කිසියම් ආකාරයක යහපත් මට්ටමකට රට පවත්වාගෙන යන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරලා තියෙනවා. හැබැයි ඒකෙන් අපි නැවතත් අදහස් කරන්නේ නැහැ මේ රටේ ජනතාව මුහුණ දෙලා තියෙන සියලු ප්‍රශ්න වලට අපි විසඳුම් ලබා දීලා තියෙනවා කියලා. ඒක ඊටාම කෙටි කාලයක් තුල කරන්න බෑ. අපි ඒකට විවිධ රටවල් වල අපිට හිතවත් පාර්ශවයන්ගෙන් මූල්‍ය සහයෝගය ලබා දෙන ආයතන වලින් ඒ සහයෝගය ලබා ගැනීම අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් විශාල වැඩ කොටස් රාශියක් කරලා තියෙනවා. ඊළඟට මේ පාර්ලිමේන්තුව තුල ගරු සභාපතිතුමනි, දිගින් දිගටම කතා කරා කොහොමද මේ රටේ මූල්‍ය විනයක් පවත්වාගෙන යන්න අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා.
ගරු ඇමතිතුමා, ඔබට විනාඩි දෙක කාලයක් තියෙනවා.
මම අතීතයේ මොන කාරණ ඇති වුණත් අපි ලබන අවුරුද්ද වෙද්දී මේ වෙනකොට මේ පිළිබඳව සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම රජය බලාපොරොත්තු වෙනවා පබ්ලික් ෆයිනෑන්ස් මැනේජ්මන්ට් ඇක්ට් එක අලුතෙන් අරගෙන එන්න. ඒ සඳහා අවශ්‍ය සංශෝධන ටික ගේන්න. ඒ කියන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත වර්තමානයටත් අනාගතයටත් කිසිදු නියමිත කළමනාකරණයකින් රාජ්‍ය මූල්‍ය පද්ධතිය පවත්වාගෙන යන්න අවශ්‍ය අනපරත් නීති රීති වෙනස් වීම ලබන අවුරුද්ද ඇතුළත සිදු කරන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරනවා. මේ වෙනකොටම ඒ සාකච්ඡා පවත්වාගෙන යනවා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමාලට පුළුවන් ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණාට පස්සේ සංශෝධන කළ යුතු නම් ඒ සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා දෙන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා රජයක් හැටියට ඇන්ටි කරප්ෂන් ඇක්ට් එකක් පාර්ලිමේන්තුවට ගේන්න. දූෂණ විරෝධී පනතක් මේ පාර්ලිමේන්තුවට හඳුන්වා දෙන්න. ඒ තුළ අද විවිධ කාරණා හින්දා මේ චෝදනා එල්ල වෙච්ච ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් ලැබෙවි. හැබැයි ඒවා ජාත්‍යන්තර මට්ටමේ ඉතා සාර්ථක පරිපාලනයක් කරන රටවල් වලට සමගාමීව ගමන් කරන තැනකට අපි අරගෙන එන්න ඕනේ. එහෙම වුණොත් අපි මේ අලුත් ආර්ථිකයක් හදලා මේ රටේ ජනතාව මුහුණ දෙන ගැටලු වලින් මුදා ගන්න අවශ්‍ය වාතාවරණය හැදීම සඳහා අපිට දායක වෙන්න පුළුවන්. ඒ හින්දා මම විශේෂයෙන්ම තව තප්පර 30ක් කාලයක් ඔබතුමාගෙන් ඉල්ලනවා. මේ අද පුවත්පත් වාර්තා කරලා තිබ්බා දේශීය ණය ගෙවීම ගැන රජයේ ක්‍රියාත්මක විය යුතුයි කියලා. දේශීය ණය නොගෙවා සිටීමට කිසිම අවස්ථාවක රජය සාකච්ඡා කළා නැහැ. ඒ පිළිබඳව කිසිම තැනක කතා වෙලා නැහැ. ඩොමෙස්ටික් ඩෙට් රීස්ට්‍රක්චර් එකක්, ඩොමෙස්ටික් ඩෙට් ට්‍රීට්මන්ට් එකක් ගැන කිසිම අවස්ථාවක කතා වෙලා නැහැ. එහෙනම් මම ඉතාම ගෞරවයෙන් මේ ගරු සභාවෙන් ඉල්ලනවා මේ ගැන කරුණු හොයන්නේ බලන්නේ නැතුව, ඒ වගේම සත්‍ය වටහා ගන්නේ නැතුව ප්‍රකාශ නිකුත් කරන්න එපා. මේ පවතින ආර්ථික අර්බුදය තුළ තවදුරටත් සැක මතුවෙන කරුණු ඉදිරිපත් වුණොත් අපි තවදුරටත් පල්ලහැට යනවා. එහෙනම් ඒ ගැනත් ඉතාම වගකීමෙන් කටයුතු කරන්න කියලා මේ සභාවෙන් ඉල්ලමින් අපි විශ්වාස කරනවා. ඊයේ දිනේ මේ රජයත් එක්ක රජයට එකතු වෙච්ච කණ්ඩායම වගේම විරුද්ධත්වය ප්‍රකාශ කරපු කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ මේ අයවැය ලේඛනයේ අවසාන වශයෙන් සම්මත කරගන්න අවශ්‍ය හොඳ යෝජනා විවේචන පමණක් නෙවෙයි ඉදිරි ගමන සාර්ථක කරගත යුතු යෝජනා රජයට ලබා දෙයි කියලා. බොහොම ස්තුතියි.
Thank you, Honorable Mano Ganeshan. You have 14 minutes.
Thank you, Sabhapathumani.
සයන් සේමසිංහ අපේ ඇමැතිතුමා වැදගත් කාරණ ටිකත් අපිට සභාවට ඉදිරිපත් කරා. ඒ දේවල් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා නම් සතුටුයි, බලාපොරොත්තු වෙනවා අපි. ඔබ ස්තුතියි. රයිට්, ඔබ ස්තුතියි. අද බලනවා මම අපේ ටිරන් ඇලස් මේ නීති මහජන ආරක්ෂක ඇමැතිතුමා සභාවේ අද සහභාගී වෙච්ච අවස්ථාවේදී මම කතා කරනවා. අද විශාල ලයිස්ට් එකක් තියෙනවා මේ අපේ කාර්ක සභා අවස්ථාව වැඩසටහනේ. මම බලාපොරොත්තු වෙනවා ජාතික පොලිස් කමිෂම එතුමාට සමන් තියෙනවා ඒකන. ඒ වගේ මැතිවරණ කමිෂන් සභාව, ඒ වගේ සීමා නිර්ණය සභාව සම්බන්ධව මගේ කතා සීමා කරගන්නට. මොකද අපිට අදාළ වෙනවා මේවා. ඉස්සරම කියන්න ඕන අපේ ටිරන් ඇලස් මාගේ ඉතවත් මිත්‍ර දීර්ඝ කාලෙ අපි දෙන්නා ගද්දවල් කරලා තිනවා. ඒ කාලේ විපක්ෂ ඉන්න කාලේ දැන් එතුමාගේ ප්‍රශ්නයක් අහන්න කැමති. එතුමාට දන්නවා කොළඹ නගරේ පොලිස් ස්ථානවල ඉතාමතා සමහර වෙලාවට කොළඹ නගරය තුල ජීවත් වෙන වැසියන්ගේ ජනතාවගේ ගෙවල් වලට ගිහිල්ලා ගේහෙන් ගෙට ගිහලා දොරෙන් දොරට ගිහිල්ලා අපි මැතිවරණ කාලේ ඡන්ද ප්‍රචාරය යන වාගේ ගිහිල්ලා ලියාපදිංචි කරනවා, යනුත් කරනවා, අර කරනවා ආගන්න. මොකද එතුමා මගේ කොළඹ දිස්ත්‍රික්කයේ රෙසිඩන්ට් කෙනෙක්. එතුමාට දන්නවා මම මන්ත්‍රීතුමාට කරනවා. ඇයි මේ කරන්නේ මේක? මම සාමාන්‍ය කාලේ නේ මේක. මේක මෙතන මේ අවස්ථාවේ මේ රටේ යුද්ධයක් නැහැ. ත්‍රස්තවාදයක් නැහැ. රාජ්‍ය ත්‍රස්තවාදයක්වත් නැහැ. මොකයි කරන්නේ මේක? මේ සම්බන්ධව ජනවත්තුමාට කතා කරලා තියෙනවා මම. කොහොතුමාට කතා කරලා තියෙනවා. පොලිස් මැදිර කතා කරලා තියෙනවා. ඒ පොලිස් කමිෂමේ සභා කමිෂමේ ඉන්න සභාත්තුමාට කතා කරලා තියෙනවා. ඉතින් ඉන්නව දන්නේ මෙතන දැන්. හිතවයි අදත් එයාපෝට් එකට ගියාද නැහැ. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. කවුරුද එනවා කියලා පිළිගන්න ගියාද නැහැ. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඇයි මේ කරන්නේ මේ? මේ ඉලක්ක කරන්නේ කොළඹ දිස්ත්‍රික්ක ජීවත් වෙන කොළඹ නගර ජීවත් වෙන දෙමළ ජනයාව. කරන්න බෑ ඒක. සාමාන්‍ය පුද්ගලික තොරතුරු ටික පොලිසියට කාට දෙන්න කැමති නේ කවුරුත් අපි? අපි දෙන්න බෑ ඒක. මොකද තේරුම් අරගන්න ඒක. මගේ දිස්ත්‍රික්කේ කොළඹ. මට තැන දීලා පාර්ලිමේන්තේ යවලා තියෙන මිනිස්සු පොල් ගන්න නෙවෙයි. බම්බු ගන්නත් නෙවෙයි. කතා කරලා වැඩ කරන්න. තේරුම් අරගන්න ඒක. තවත් යනවා. වෙල්ලවත්ත බම්බල පිටිය කොල්ල පිටිය මෙතනම කරනවා ඒක. වරෙන් වරෙන් කරනවා. පොලිස් නිසානපති කතා කරනකොට කියනවා නෑ සර් අපි උඩ ඉන්න කියන මිනිස් කරනවා කියලා කියනවා. උඩ ඉන්න කියනවා කියලා කියනවා. ඒක කරන්න එපා. තවත් ගන්න ඒක. වාම. I know there is provision in the police law. ප්‍රතිශේෂක තියන ගන්නවා. නමුත් ඒක මෙලක් ක්‍රියාත්මක කරන්න එපා. බ්‍රිග මොරටෝරියම් ෆෝ දැට්. ඔන් දැට්. දැන් PTA දිනවනේ. දැන් PTA මම මොනවද කරන්නේ? PTA ද තියෙනවා. PTA will be replaced by another law. That's all. But I call for a moratorium on PTA. දැන් PTA පාවිච්චි කරන්න එපා. එබැවින් මේකත් ඒකත්. පොලිස් ලෝ එකේ අයිතිය අවස්ථා තියනවා කියලා පාවිච්චි කරලා ගේන් ගඩ යන්න එපා. තොරතුරු පොලිසියට යනවා නම් ඒ තොරතුරු එතන මෙන කාට යනවා? මට දන්නවා ඒක. වැරදි කරන මිනිස්සු මෙතනම ඉන්නවා. පොලිසියත් ඉන්නවා. පාර්ලිමේන්තු දින්නවා. පාර්ලිමේන්තු නැද්ද? පාර්ලිමේන්තු වැරදි කරපු මිනිස්සු නැද්ද? ඈ මිනිමෙර චෝදනාවට එල්ලවලා හොරකම් චෝදනාවට එල්ලවලා ආයේ පාර්ලිමේන්තු മന്ത്രിමු දුරෙන් ඉන්නවද උමත්? මට දන්නවා. පොඩකින් කරන කරපොඩි ඉන්නවා. ඒ නිසා ඒ වගේ පොලිසිය දින්නවා. පසුගිය කාලේ මට දැන් ඕනතර සිටින තියෙනවා මට දන්නවා. මම මෙතන ඉන්නේ මම මට දන්නවනේ කොළඹ. පොලිසියට දවා දෙන තොරතුරු ටික පාතාලයන්ට හැත උරුන්ට ක්‍රිමිනල් කණ්ඩායමට යනවා ඒක. ඒ පාවිච්චි කරනවා ඒක. මට ඕනේ නැහැ මගේ දිස්ත්‍රික්කේ මගේ ජනතාවගේ තොරතුරු අරගෙන පාවිච්චි කරන්න පොලිසියට අවස්ථාව ලබා දෙන්න කැමති නැහැ. ඔර වැරදි කරන මිනිස්සු ඉන්නවා නම් පොඩ්ඩක් ඉන්නකෝ වැරදි කරන මිනිස්සු ඉන්නවා නම් කරුණා කරලා අත්වල ගන්න මිනිස්සු කරන්න කමන්න. නමුත් කරුණා කරලා don't
മന്ത്രിතුමා ඔය ඔබතුමා කියන එක ඔබතුමා මට කතා කෙරුවා. ඔය පොලිස් ෆෝරම 76 කියන එක යුද්ධෙටත් ඉස්සර ඉඳන් හැමදාම කරපු දෙයක්. ඒ ක්‍රයිම් ප්‍රිවෙන්ෂන් එකට කරන එකක්. හේතුව අපේ කොළඹ ගෙදරක පිටෙන් කොහෙරි ඇවිල්ලා ඉන්නවනම් නෑ ඔබතුමා ඉතින් මගේ නම කියලා කියපු හින්දායි මම මේකට කියන්නේ. මේ ඒක දැන් අපි හිතමු බදුල්ලේ ඉඳන් කවුරු හරි බදුල්ලේ හොරකමක් කරලා කොළඹ ඇවිල්ලා ගෙදරක පදිංචි වෙලා ඉන්නවා. එතකොට අපි මේකෙන් ඩෙන්ටිෆයි කරනවා මේ ගෙද පිට පිට අය ඇවිල්ලා ඉන්න අය ගැන රෙජිස්ටර් කරන්න කියලා. ඒක මේ අද ඊයේ කන් නෙමෙයි, යුද්ධයට ඉස්සලා ඉඳන්ුත් උනා, යුද්ධයට පස්සෙත් වෙනවා, දිගටම වෙනවා ඒක. ඒක ඊට වඩා ඔබතුමාගේ ඩිස්ත්‍රික්කේ පමණක් නෙමෙයි, අනිත් එක මේ දෙමළ මේ ගෙවල් වල පමණක් නෙමෙයි. ඔබතුමා කිව්වා වගේ ද්‍රවිඩ ජාතිකයෙන් ඉන්න ගෙදරවල් නෙමෙයි, සිංහලද මුස්ලිම්ද හැම ගෙදරකම මේ රෙකෝඩ්ස් ගන්නවා. ඉතින් මේක අමුතුවෙන් මේ අලුතෙන් කරපු දෙයක් නෙමෙයි. මේ
හරි ස්තුති කැමති කරා.
ඔබතුමා කියනවානේ තමත් කරන්න යනවා කියලා. දැන් මැතිතුමා කරුණාකර තේරුම් අරගන්න, බදුල්ලේ ඉඳලා කොළඹට පමණ යනවානේ, කොළඹේ බදුල්ලට යන මිනිස්සු ඉන්නවා. මම කියන්නේ මම පොඩකින් මට දන්න මම නීතිය කර කර මිනිහෙක්, മന്ത്രിවරයෙක්. මැතිතුමා මම අවුරුදු 2002 පාර්ලිමේන්තුවේ ඉන්න මිනිහෙක්. මම මන්ත්‍රීපසිනේ മന്ത്രിවරයෙක්. මට දන්න මේක. මම පිටිට මට උදේ දන්න මේවා. එන තේරුම් අරගන්න මේක. මේ නීති විරෝධී කරදර කරන එක්කෙනෙක් කියනනම්, වැරදි වැඩ කරන එක්කෙනෙක් කියනනම්, පොලිසිය විමර්ශන කරන්න, නීතිය කර කරන එක්කෙනෙක් මම, නීතිය පාලනය කැමති වෙන එක්කෙනෙක් මම, ඒක කරන්න. හැබැයි මං කියන්නේ ගේන් ගෙට දොරෙන් දොරට කියලා මැතිවරණ කරලා අපි යනවනේ, මැතිවරණ කරලා යනවනේ ප්‍රචාර කරන ඒවා ගයින් එමුම ගන්නපා. ඒක වැරදි, ඒකයි වැරදි. එහෙම ගන්නපා. ඒක ජනි අන්නූසිල ඇක්ටිවිටි. ඒක කරන්නපා. ඒක
ගේන් ගෙට යන්න හරි අපිට ගේන් ගෙට උනම් පොලිටික බෙදලා ඒගොල්ලන් කුරවල දෙන්න කියන්න පුළුවන්.
නෑ නගර ජීවිතන දෙමළ ජනයා ඉලක්ක කරගෙන වෙනම
සම්පූර්ණයෙන් වැරදි. ඔබතුමා ඔහොම නෙමෙයි, ඔබතුමා කොහොම කෑ ගැහුවත් ඒක වැරදි. අපි සිංහල ගෙවලුත් කරනවා, මුස්ලිම් ගෙවලුත් කරනවා, ඔක්කොම කරනවා.
මන්ත්‍රීවරයේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකොට ඔබ වාග්ය නැමැතිවරයා කිදීට උත්තර දෙන්න. ඔතුමාගේ සාධාරණ කරන්න දෙනවා පොඩ්ඩක් ඉන්නකෝ. දැන් ඔතෝ ඔයලා බලන්න කියලා කියන්න. මම නිකන් කියන්නේ නැහැ, මට පිස්සුද නිකන් කියන්න. මම මෙතන බලන්න. එහෙම ඒක කරන්න එපා, කරන්න එපා. ගේන් ගේට යන්න එපා, දොරෙන් දොරට යන්න එපා. වැරදි එක සැකියක් තිබුණා නම් කරුණා කරලා
ඔබතුමා
ගිහිල්ලා ඔයලා බලලා විමර්ශන කරන්න, අත්වලට ගන්න.
මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරුවාම මං කිව්වා මං හොයලා බලනවා. මේ දැන් මාසෙකට විතර ඉස්සලා මං හොයලා බැලුවා. එක පොඩි වැරද්දක් වෙලා තිබ්බා. ඉස්සර තිබුණ ෆෝම් එක නෙමෙයි වෙන මේ පාවිච්චි කරලා තිබ්බේ. ඒකත් හරි ගැස්සුවා. නමුත් මේක අවුරුදු ගාණක් තිස්සේ කරපු එකක්. ද්‍රවිඩ ජාතිකයෙන් සිටින ගෙවල් විතරක් ටාගට් කරනවා කියන එක සම්පූර්ණ අසත්‍යයක්. අපි දෙමළද සිංහලද මුස්ලිම්ද කියලා බලන්නේ. අපි සෑම නිවසකම අපිට
උදේ
පෝරමෙන් ගන්න එච්චරයි.
හරි, දැන් හැමතිබා කිව්වනේ මම ආගෙන කියන ප්‍රශ්නයක් නැහැ. මමද බය කීමෙන් කියස එතුව කියන්නේ මේක පොළොවේ මට්ටමෙන් වෙන දේ මේ වේදී නෙවෙයි. අමතුම කියන විදිහට පොළොවේ මට්ටමේ වෙන්නේ. පොළොවේ මට්ටමේ වෙන දේ මොකද කියලා මට දන්න. මොකද මම පොළොවේ මට්ටමේ ඉන්න മന്ത്രിවරයා. මට දන්නවා. පොඩකින්ද කො චෙක් ඉට් ප්ලීස් දැට් ඉස් රයිට්. චෙක් ඉට්. චෙක් කරලා දැන් මුදෝ දැන් කියනවනේ චෙක් කරනවා කියලා වාඩි වෙලන් පස්සේ මයික් එක ඕෆ් වුණාන් පස්සේ ඒක චෙක් කරනවා කියලා කියන්න මට. ඒක හරි. මට ඕනේ නැමේ කිය. මගේ ජනතාවගේ ගේන් ගඩ යන්න එපා. දොරෙන් දොරට යන්න එපා. මේ රට කොතරම් වෙන්නේ නැහැ. අනිත් മന്ത്രിවරයා 225 සරේ කියනවා ආල බලන්නකො එහෙම යන්නේ නැහැ. කොළඹ විතරයි කරන්නේ මේගොල්ලන්. දකුණු කොළඹ කරන්නේ. ඒක වෙන්නේ. ඉතින් මේක යුද්ධ කාලේ තිබුණා മന്ത്രി. ඔපට කියනකො අමතුමා. දැන් ඔපට අපි වාද කරන්න ඕනේ නැහැ නම කියනකො යුද්ධ කාලේ තිබුණා. මම සභාවෙත යුද්ධ කාලේ තිබුණා. යුද්ධ කාලේ තිබුච්ච එකම පිළිගත්තා. යුද්ධ කාලේ අවශ්‍යතාවය තිබුණා දන්නවා මේ ප්‍රශ්නේ. දැන් යුද්ධයක් නැහැ. මේක සාමකාමී කාලයක්. මේ කාලේ දෙයක් කරන්න එපා. මේක ඔක්ක වැටෙන්. දැන් මේ සම්බන්ධ අධිකාර ජනාධිපතිවරයා කතා කරා. ඔබතුමා විශේෂ බාර අමතුමාරය කතා කරා. ඈ පොලිස් මැදිර කතා කරා.
ගරුටි රාමස් අමතුමා.
ඊයේ කතා කරා. වෙන කවුද කතා කරා?
මන්ත්‍රීතුමා ඔබතුමා කතා කෙරුවා. ඔබතුමා කතා කෙරුවා වෙන විදියකට වෙනවා කියලා ඔබතුමා චෝදනා කරනවා නම් මම නැවත ඒක චෙක් කරලා ඔබතුමාට දන්නන්නම්.
මන්ත්‍රීතුමා කතාව කරගෙන යන්න කාලය සීමිත වෙලා තියෙනවා.
ඒ කාලේ සීමිත වෙලා කියන කාලේ බාහිර ගත්තට අමතුමා එහෙනම් ඒක හරි උත්තරයක් ලැබුණේ නැහැ. කමිටු කරනවා ඔයලා බලන්න කැමතිතුමා. මගේ මිත්‍රයා ඔබතුමා දන්නවා. ඔබතුමා මගේ මිත්‍රයා මමත් දන්නවා. හැබැයි ඔයලා බලන්න. මගේ ජනතාවනේ මම පෙනිසිටින්න එපායේ. ජනතාව මට නෑවල කියන්නේ. ඒ නිසා අපි කරන්නේ මේ අනිත් එක මේ සම්බන්ධව ඔබතුමාට කියලා දිනවා. ඔබතුමා ලොක්කට කියලා දිනවා. මේ අපේ මිත්‍රයෙන්දලා ගියේ අපේ ජනාධිපතිතුමාට අපි කියලා දිනවා. ඉතින් කවුරු උත්තර දෙන්නවා මේකනේ? එමදා මේ මේ එහෙම කරගෙන ඉන්න බෑනේ. අනිත් එක මේක දැන් මෙතන මම වෙලාව නෑ, වෙලාව ගිය. දැන් සභාවතුමා දැන් මෙතන සීමා නිර්ණය කමිෂමක් තියෙනවා. මම දන්නා ජාතික සීමා නිර්ණය කමිෂය ඇයිත් මේ රටේ තියෙනවා කියලා. සීමා නිර්ණය කමිෂය තියෙනකොටම දැන් මෙතන බලන්න දැන් පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ වෙනස් කරනවා කියලා තව කමිටියක් දාලා තිනවා. මම දන්නා ඒ කරනවා කියලා. සීමා නිර්ණය කමිෂුම තියෙනකොට ඒ සීමා නිර්ණයට භාගිය බාර දෙන්න ඕන. මම ඉල්ලීමක් කරන්න කැමති. ජනාධිපතිව ආගරින්න වඩා හොඳයි. ජනාධිපතිමනි කරුණා කරලා ජාතික සීමා නිර්ණය කමිෂ සභාව සමග සමග පිළිග දේශපාල පක්ෂ නායකවරු සමග සාකච්ඡා ලැසි කරන්න. එතුව දැන් පත්‍රය දාලා තිනවා. තව දවස් 10කින් සීමා නිර්ණය කමිෂමේ පළාත් පාලන සීමා නිර්ණය ඉවර කරන්න ඕන කියලා කියනවා. ඒක සීමා නිර්ණය කමිෂම නෙවෙයි. That is going to be amalgamation committee. ඒ කියන්නේ තියෙන කොට්ටාස අටකක් තියෙනවා නම් ආර්ධයක් කරනවා නම් කොහොමද කරන්නේ? දෙක දෙක එක එකද කරනවා. ඒක එමගමේෂන් කමිටි. බොරු වැඩක් ඒක ප්‍රෝඩ වැඩ කරන්න එපා ඒක. ඒ නිසා මේම වෙන්නේ මේ වෙනකොට උතුරු නගරේ පෙර ජීවත් වෙන දෙමළ බස කතා කර ජනතාව, සසුජා ජනතාවගේ යෝජනා විනාශ වෙනවා. විනාශ වෙනවා. ඉතින් දෙමළ ජනයාගේ, මුස්ලිම් ජනයාගේ කොළඹ නගරය ඇතුළු මේ රටවටේ ජීවත් වෙන දෙමළ ජනයා, මුස්ලිම් ජනයාගේ නියෝජනය පළාත් පාලන සිස්ටම් එකේ අවශ්‍යයි. ආයතන අවශ්‍යයි. ඒක කොහොම නැති කරන්නේ ඒක? දැන් මේක ඔක්කොම එකතු කරා නම් දැන් අපි ඉස්සර පළාත් පාලන ප්‍රතිවර්ණයේ චන්ද කර වෙනස් කරනකොට අපි කොට්ටාස හරියාකාරයෙන් බල ඔයලා බල පුළුවන් තරම් උපරිම උත්සාහ කරලා අපි හරියාකාරයෙන් හදුවා. දෙමළ ජනයාට, මුස්ලිම් ජනයාට, සිංහල ජනයාට, ජාති අතර ඒකලං අනන්‍යතාවය රකගෙන යෝජනා ලබා ගන්න අවස්ථා ලබා දුන්නා. දැන් මේක බලනකොට 8000 ඊටපකම ජනවිතවල කියනවා 8000 ආර්ධා කරන්න ඕන කියලා. ඒක කියන්න බෑ. වැරදි ඒක. ඒ කිව්ව ගම මොනවද වෙන්නේ දැන්? දැන් අපේ නියෝජන නැති වෙනවා. ඒ කරන ඒ නිසා එහෙමනම් කරුණාකර ජනාධිපතිවරණ කියන්න කරුණා කර අපි ඒ පරණ ක්‍රමයට යමු. සමනවාදී ක්‍රමයට යමු. ප්‍රශ්නයක් නැහැ. මේ ක්‍රමේ ප්‍රශ්න තිබුණේ නැහැ. ඔබලා තමයි මේ ක්‍රමේ වෙනස් කරන ඕනේ වෙනස් කරලා අනාගත දැන්. දැන් අනාගත තියෙන්නේ. අනාගතතර ඔබලා අනාගත කියලා පිළි අරගෙන පරණ ක්‍රමයට යන්න. අපි ඉන්නේ පරණ ක්‍රම වෙනස් කරන ඕනේ කියලා. වෙනස් කරලා 8000 කරගෙන දැන් ජනතාව අතර මතයක් තියෙනවා 8000 වැඩි කියලා. දැන් ජනප්‍රිය බලපොරොත්තුවක් හරි 8000 වැඩි. മന്ത്രിതുගේ වැඩි කියලා කියනවා. එහෙමනම් අඩු කරන්න ඕනේ අඩු කරමු. අඩු කරලා පරණ ක්‍රමයට යමු. ප්‍රශ්නයක් නැහැ. ඒක බ්ලාස්ටි. හේතු දැන් මේ ක්‍රමෙම තියාගෙන දැන් අඩදා කරේ කාරණාව කොට්ටාස ක්‍රමෙ කරනකොට മന്ത്രിවරුන්ට අවස්ථාව ලබා දෙන්න ඕන. ජාතිය නියෝජනය කරන්න, භාෂා නියෝජනය කරන්න, ආගම නියෝජනය කරන්න, රටේ විවිධත්වය තීරවනේ. ශ්‍රී ලංකාව කියන්නේ එකම ජාතිය, එකම වාස, එකම ආගම නෙවෙයිනේ. ශ්‍රී ලංකාව කියන්නේ බහු ජාති, බහු ආගම, බහු භාෂා රටක් මේක. ඒක තමයි ශ්‍රී ලංකාව කියන්නේ. එතකොට එපාම නියෝජනය වෙන්න ඕන. ඒ නියෝජනය තියෙන එක නවත්තලා දාලා නවත්තරදාලා මෙතනට ඇවිල්ලා ඉතපකම 8000 වර්ධා කරා නම් ප්‍රති වෙනවා. ඒ නිසා ඒක අපි පිළිගන්න කොයාකර පිළිගන්න බෑ. ඒ නිසා ඒක කතා කරන්නට ජාතික සීවණනේ සභා සභාපති මයි දේශප්‍රේම අත්වා සමග ඒ කණ්ඩායම සමග සාකච්ඡා කරන්න අපිට අවශ්‍යයි. එතකන් මේ ඇඩ්වර්ටයිස්මන්ට් දාලා තිනවා. තව දවස් 10කින් දෙන්න කියලා මේ රටවටේ ඉන්න දේශපාල පක්ෂවලට තවම යෝජනා ටික කරන්න බෑ. ඒක අත්තිටවන කියලා ඉල්ලීමක් කරනවා. එහෙම නැතුව ඔබලා වෙන මොන වුණා තිබුණා නම් මේක මේ පාවිච්චි කරලා පළාත් පාලන මැතිවරණ නවත්තන්න කල් දාහන්න නැත්නම් අත්තිටවන අවස්ථාව වුණා තිබුණා. ඒක කරන්න ඒක අපි වෙන ආකාරයෙන් දේශපාලන වශයෙන් උත්තරය දෙන්නම්. ප්‍රශ්නයක් නෑ. නමුත් මේ කරලා දැන් තියෙන ක්‍රමේ තව තනා ගන්න එපා කියලා මම කියන කැමැති. බොහොම ස්තුතියි.
Thank you. Honorable Nasir Ahmed, you have 12 minutes.
Reduce the time anyway, no problem. Suddenly taken up.
Thank you.
In the ஜனாதிபதியினுடைய பட்ஜெட் விவாதத்திலே அவர்கள் அலோகேட் பண்ணப்பட்டிருக்கின்ற கலந்து கொள்வதற்கு உங்களுக்கு நன்றியை தெரிவித்துக் கொண்டவனாக இதில் முக்கியமான ஒரு விஷயத்தை நாங்கள் பார்க்க வேண்டும். இந்த அதிமேதக ஜனாதிபதி அவர்களுடைய ஜனாதிபதியாக பாரம் எடுக்கின்ற போது இந்த நாட்டினுடைய பொருளாதார நிலைமை மிகவும் ஒரு கஷ்டமான இக்கட்டான சூழ்நிலையில் பாரம் எடுத்த வரலாற்று யதார்த்தத்தை நாங்கள் ஒவ்வொருவரும் புரிந்து கொண்டாக வேண்டும். நாட்டிலே நாட்டில் பேங்க்ரப்சி டிக்ளேர் பண்ணப்பட்ட ஒரு நிலைமையில்தான் நாட்டினுடைய ஜனாதிபதி இந்த அவருடைய அந்த பதவியை பாரம் எடுத்தார். அதற்கு முன்பு பிரதமராக பாதம் எடுக்கின்ற போது முன்பிருந்த ஜனாதிபதி அவர்கள் எல்லோரையும் யாராவது இங்கு பாரமிடுங்கள் என்று கேட்டபோது, குறிப்பாக ஒப்போசிஷன் லீடர் சஜித் பிரேமதாசா அவர்களிடம் பாரமிடுங்கள் என்று கூறிய போது கூட, அவர் கூட இந்த அன்று இருந்த பொருளாதார நிலையை பொறுத்து இதை பாரமெடுக்க முடியாத அச்சமுள்ள ஒரு தலைவராக இருந்த வரலாற்றை நான் இவ்விடத்தில் நினைவு கூறியாக வேண்டும். ஆகவே யாருமே முன்வராத போது அதிமேதக ஜனாதிபதி அவர்கள், இந்த நாடு கொந்தளித்துக் கொண்டிருக்கிறது, நாட்டிலே ஆகப்பெரிய பயங்கரவாதமான ஒரு சூழ்நிலை ஏற்படுத்தப்பட்டிருக்கிறது, ஒரு பாராளுமன்ற உறுப்பினர் இரத்த வெள்ளம் ஓடுகின்ற அளவுக்கு, அடித்து கொல்லப்படுகின்ற அளவுக்கு நாட்டினுடைய ஜனநாயகம் கேவலப்படுத்தப்பட்டிருந்தது, நாட்டினுடைய பாதுகாப்பு நிலைமை இல்லாமல் ஒழிக்கப்பட்டிருந்த சூழல் தான், இந்த நாட்டை காப்பாற்றுவதற்காக தன்னுடைய உயிரை பணயம் வைத்து, தன்னுடைய வீடு எரிக்கப்பட்ட போதும் கூட இந்த நாட்டை காப்பாற்ற வேண்டும் என்ற ஒரே நோக்கத்துக்காக எல்லாவற்றையும் எதுவுமே தேவையில்லாத ஒருவராக, இந்த மக்களையும் இந்த நாட்டையும் காப்பாற்ற வேண்டும் என்ற ஒரே எண்ணத்துக்காக இந்த பதவியை பாரமெடுத்த அந்த வரலாற்றை இந்த நாடு முழுக்க, இந்த நாட்டில் உள்ள ஒவ்வொரு நபரும் அதை கௌரவப்படுத்த வேண்டிய ஒரு கடமைப்பாடு எங்களுக்கு இருக்கிறது, இந்த பாராளுமன்றத்துக்கு இருக்கிறது. நாங்கள் இன்று எதிர்கட்சியிலே இருந்து விதம் விதமாக பேசிக் கொண்டிருக்கலாம், அவர் இது ஜனநாயக ரீதியிலே தெரிவு செய்யப்படாத ஒரு ஜனாதிபதி என்று கூட நீங்கள் எதுவுமே தெரியாத ஒரு பிள்ளையை போல் பேசிக் கொண்டிருப்பதை பார்க்கின்ற போது எனக்கு ஆச்சரியமாக இருக்கிறது. இந்த பாராளுமன்றத்தில் தான் 134 ஆசனங்களை பெற்று ஒரு ஜனாதிபதியாக என்று அவர் தெரிவு செய்யப்பட்டிருக்கின்றார். மக்கள் தான் எங்களுடைய எம்பிமாரை தெரிவு செய்கிறார்கள். 225 எம்பிமாரும், அதில் 196 பாராளுமன்ற உறுப்பினர்கள் மக்களால் தெரிவு செய்யப்பட்டுத்தான் இந்த பாராளுமன்றத்துக்கு வருகின்றார்கள். ஆனால் என்னுடைய இந்த குறுகிய அனுபவத்திலே நான் ஒரு யதார்த்தத்தை சொல்லியாக வேண்டும். இந்த பாராளுமன்றம் வெறும் வெற்று பேச்சு பேசுகின்ற பாராளுமன்றமாகத்தான் இருக்கிறது. எல்லோரும் ஒருவரை ஒருவர் விமர்சிப்பதாகவும், there is no constructive criticism in this parliament, in this house. There is no constructive debate. எந்த ஒரு நல்ல விடயத்தை யாராவது கூறினாலும் கூட, எதிர்கட்சியாக இருந்தால் அதை எதிர்க்கின்ற ஒரு வரலாற்று மாத்திரமல்ல, இங்கு பேசப்படுகின்ற எந்த ஒரு விடயமும், அதிகமான விடயங்கள், நிறைய விடயங்களை ஒவ்வொருவரும் கருத்துக்கள் சொல்லப்படுகிறது, அந்த கருத்து சொல்லப்படுகின்ற கருத்து தீர்வாக அமைகின்றதா என்று பார்க்கின்ற போது, இதுகால வரைக்கும் அவ்வாறான ஒரு நிலை இந்த பாராளுமன்றத்திலே பேசப்படுகின்ற விடயங்களுக்கு தீர்வு காணுகின்ற விடயமாக இல்லை. இனப்பிரச்சினை தீர்வை பேசியிருக்கிறோம், பொருளாதார நிலையை பேசப்படுகிறது, எத்தனையோ மெம்பர்ஸ் எத்தனையோ ஐடியாஸ் சொல்லுகிறார்கள் இந்த பாராளுமன்றத்திலே. இங்கு ரிசர்ச்சுக்கு எத்தனை ஆபீசர்ஸ் இருக்கின்றீர்கள் சொல்லுங்கள். ரிசர்ச்சுக்கு நீங்கள் எடுத்து பார்த்தால் இந்த பாராளுமன்றத்திலே US காங்கிரஸிலே 800 ரிசர்ச் ஸ்டாஃப், 800 ரிசர்ச் ஸ்டாஃப் இன் US காங்கிரஸ், பட் இன் திஸ் பார்லிமெண்ட் ஜஸ்ட் 12 ரிசர்ச் ஆபீசர்ஸ் ஆர் ஹியர். What do you have? 216 catering and housekeeping staff, 17 receptionist, sorry, 12 research staff, 216 catering, housekeeping and housekeeping staff, 17 receptionist and 45 cooks. But whereas in US Congress, 800 research staff and we have 12 research officers. So therefore we discuss a lot of things. But are we coming to a consensus? Are we reaching consensus? Are we coming up with any decisions? Are we implementing that? No, absolutely no. I think this, everyone in this house is responsible for that. Therefore, whatever we discuss, அதை சரியான முறையில் ஆராய்ந்து அதைக்கான தெரிவை தீர்வு கொண்டு வருகின்ற ஒரு பாராளுமன்றமாக இந்த பாராளுமன்றம் மாற்றப்பட வேண்டும். இன்று ஜனாதிபதியினுடைய அவருடைய பட்ஜெட்டிலே முக்கியமான ஒரு விஷயத்தை நான் இங்கு கூறியாக வேண்டும்.
இங்கு அவருக்கு ஒதுக்கப்பட்டிருக்கின்ற பாராளுமன்றத்திலே இந்த நிதி ஒதுக்கீட்டிலே ஏறத்தாழ மொத்தமாகவே 3.78 பில்லியன் 3.7 பில்லியன் மாத்திரம். அதில் கேபிட்டல் எக்ஸ்பெண்டிச்சர் வெறும் 82 மில்லியன் மாத்திரம் தான் ஒதுக்கப்பட்டிருக்கிறது. நான் ஐ வாண்ட் டு ஆஸ்க் திஸ் ஆப்போசிஷன்ஸ், யூ ஆர் வோட்டிங் அகைன்ஸ்ட் திஸ். சப்போசிங் இஃப் யூ ஆர் கிவன் அ சான்ஸ் டு பிரசன்ட் அ பட்ஜெட் இன் திஸ் ஹவுஸ் அட் திஸ் ஜங்க்சர், அட் திஸ் கிரிட்டிக்கல் ஜங்க்சர், could have been come up with better budget than this. Touch your heart and tell. And why are you opposing this then? So therefore, it is important for us, all of us, to realize that this is the time that we all have to get together and rescue the country first. ஆகவே தயவு செய்து எங்களுடைய கோப தாபங்களை மறந்து நாங்கள் எவ்வாறு இவ்வாறான ஒரு பிரச்சனையிலிருந்து மீள்வதற்காக நாங்கள் எல்லோருமாக ஒன்று சேர்ந்து பயணிக்க வேண்டிய ஒரு காலகட்டத்திலே நாங்கள் பேசிக் கொண்டிருக்கோம். இன்று பலர் கூறுகிறீர்கள் எலெக்ஷனை நடத்துங்கள் என்று. உங்களுடைய மனதை தொட்டு சொல்லுங்கள், இது எலெக்ஷன் நடத்துகின்ற டைமா? எங்களுடைய மக்கள் எலெக்ஷனுக்கு போகக்கூடிய ஒரு காலகட்டத்தில் இருக்கிறார்களா? ஒவ்வொரு வீட்டிலும் 3 நேரம் சாப்பிட முடியாத இருக்கின்ற மக்களுக்கு நாங்கள் அதை நிவர்த்தி செய்வதா, அல்லது அவர்களை மீண்டும் மீண்டும் கஷ்டத்துக்குள்ளாக்குவதற்கு இன்னும் ஒரு தேர்தலை கொண்டு புகுத்தி நாட்டிலே காசு இல்லாமல் இருக்கின்ற டைமிலே அதையும் இருக்கின்ற காசையும் அதற்காக செலவழித்து ஒவ்வொரு எம்பிமாரும் அவர்களுடைய சேவைகளுக்காக அதற்கு வேறையாக செலவழித்து இந்த நாட்டை மீண்டும் மீண்டும் குட்டிச்சுவராக்குவதா? நான் அதிமேதகு ஜனாதிபதி அவர்களுக்கு நான் நன்றி செலுத்தியாக வேண்டும். தெளிவான ஒரு முடிவில் அவர்கள் இருக்கிறார்கள். இந்த நாட்டில் தற்போது தேவைப்பட்டது தேர்தல் அல்ல, தற்போது தேவைப்பட்ட விடயம் எல்லாம் நாட்டினுடைய பொருளாதாரத்தை நாங்கள் எவ்வாறு கட்டியெழுப்புவது. இன்று உங்கள் ஒவ்வொரு விடயமாக இன்று ஒரு பெருமதிமிக்க ஜனாதிபதியாக, ஒரு ஜனாதிபதிக்கு தேவையில்லை இந்த பாராளுமன்றத்திலே வந்து உங்களுடைய பேச்சுக்களை கேட்டுக்கொண்டு அதற்கு உத்தரவு அதற்கு பதிலளிக்க வேண்டிய எந்த தேவையும் இல்லை. இவ்வாறு முன்பிருந்த ஜனாதிபதிகள் இருந்ததாக எங்களுக்கு தெரியாது. இன்று ஜனநாயகத்தை மதித்து ஒரு ஜனாதிபதி பாராளுமன்றத்துக்கு வந்து உங்களுடைய எல்லா கருத்துக்களையும் கேட்டு அதற்கு தீர்வு தருகின்ற ஒரு ஜனாதிபதியாக இருக்கின்றதை பார்த்து நான் பெருமை அடைகின்றேன். இந்த நாட்டிலே இருக்கின்ற பல வருடங்களாக ஓடி போயிருக்கின்ற இனப்பிரச்சினைக்கான தீர்வை பற்றி தெளிவாக பேசுகிறார்கள். ஆகவே தயவு செய்து நாங்கள் எல்லோருமாக சேர்ந்து அந்த தீர்வை அடைகின்ற போது அந்த இனப்பிரச்சினைக்கான தீர்வு என்கின்ற ஒரு விடயத்துக்கு முடிவு கட்டியாக வேண்டும். பாராளுமன்றத்தில் எத்தனை வருடங்கள் எத்தனை எம்பிமார் பேசியிருப்பீர்கள், தீர்வு என்ன? ஆகவே அந்த தீர்வை அடைவதற்காக ஜனாதிபதி அவர்கள் தன்னை பலி கொடுத்தாவது துணிந்து வருகின்ற அந்த விடயத்தை ஒரு சிறுபான்மை சமூகம் என்ற ரீதியிலே நான் அதை பார்த்து பெருமைப்படுகின்றேன். எங்களுடைய தமிழ் முஸ்லீம் மக்களை பார்த்து, தமிழ் முஸ்லீம் பாராளுமன்ற உறுப்பினர்களை பார்த்து கேட்கின்றேன், இதை ஒரு சந்தர்ப்பமாக பயன்படுத்தி நாங்கள் எல்லோருமாக சேர்ந்து குறிப்பாக இந்த விடயம் தமிழ் மக்களுக்கு மாத்திரமான ஒரு இனப்பிரச்சனை தீர்வாக அது அமையக்கூடாது. அது முஸ்லிம் மக்களையும் சேர்த்து இந்த நாட்டிலே ஒரு நிரந்தர இனப்பிரச்சனை தீர்வாக அந்த தீர்வு அமைய வேண்டும் என்று அதற்காக இங்க இருக்கின்ற சிறுபான்மை கட்சிகள் எல்லோருமாக ஒன்று சேர்ந்து நாங்கள் ஜனாதிபதியுடன் தெளிவான ஒரு நிலைப்பாட்டுக்கு நாங்கள் வர வேண்டும். தமிழ் பேசும் மக்கள் என்ற ரீதியிலே நாங்கள் தமிழ் கட்சிகளுடன் பேச்சுவார்த்தைக்கு தயாராக இருக்கிறோம். அது முஸ்லிம்களுடைய அரசியல் உரிமை பிரச்சனைகளை உள்படுத்துகின்ற ஒரு உள்வாங்கி எடுக்கின்ற ஒரு நிரந்தர தீர்வாக அந்த தீர்வு அமைய வேண்டும் என்பதில் நாங்கள் தெளிவாக இருக்கிறோம். அதில் எந்த விட்டுக் கொடுப்புக்கும் நாங்கள் தயாராக இல்லை என்பதையும் இவ்விடத்தில் தெளிவாக கூறிவிருக்க விரும்புகிறேன். ஆகவே இவ்வாறான ஒரு காலகட்டத்திலே இப்படியான ஒரு பட்ஜெட் ப்ரொபோசல் வந்திருக்கின்ற வேளையிலே அதே போன்றுதான் கௌரவ பிரதம மந்திரி அவர்களும் அவர்களுடைய பட்ஜெட்டும் மிகவும் குறுகிய ஒரு பட்ஜெட்டாக வெறும் 568 ஒட்டுமொத்தமாகவே 568 மில்லியனை கொண்ட ஒரு ஒரு பட்ஜெட்டாகத்தான் அது இருக்கிறது. ஆகவே இந்த இந்த காலகட்டத்திலே இந்த பட்ஜெட்டை எதிர்ப்பதற்கு எந்தவித ஒரு காரணமும் இல்லை என்று இரண்டு பேரும் ராயலிஸ்ட், ஜனாதிபதியும் பிரதம மந்திரி அவர்களும் ரெண்டு பேரும் ராயலிஸ்ட். ஐ எம் ஆல்சோ எ ராயலிஸ்ட். சோ அந்த வகையிலே அவர்கள் இரண்டு பேருக்கும் ஒரு நெருக்கமான ஒரு அண்டர்ஸ்டாண்டிங் இருக்கின்ற ஒரு நிலையிலே இரண்டு பேருமே ஒரு இந்த ஒரு கம்யூனல் ஃபீலிங்குக்கு அப்பாற்பட்ட ஒரு விடயத்தை யோசிக்கின்ற ஒரு லீடர்ஷிப்பை கொடுக்கின்ற இருவருமாக இருக்கின்ற இந்த பாராளுமன்றத்திலே நிலையான தீர்வு, நாங்கள் அரசியல் தீர்வு மாத்திரமல்ல, பொருளாதார தீர்வு மாத்திரமல்ல, சமூக பிரச்சனைகளுக்கான தீர்வு மாத்திரமல்ல, கல்விக்கான பிரச்சனைக்கு தீர்வு மாத்திரமல்ல, எங்களுடைய சுகாதார பிரச்சனைக்கான தீர்வு மாத்திரமல்ல, ஒட்டுமொத்த நாட்டை கட்டியெழுப்புவதற்கான சரியான தீர்வை நாங்கள் அடைய முடியும் என்பதை எங்களுடைய கௌரவ பாராளுமன்ற எல்லா உறுப்பினர்களும் உணர்ந்து இதை நாங்கள் தெளிவான முறையிலே ஒன்று சேர்ந்து இவ்வாறான பிரச்சனைகளுக்கு தீர்வு காணுகின்ற ஒரு பாராளுமன்றமாக இந்த பாராளுமன்றம் அமைய வேண்டும், கௌரவ பாராளுமன்ற உறுப்பினர்கள் இருக்க வேண்டும் என்பதை என்னுடைய தாழ்வான விண்ணப்பமாக நான் இவ்விடத்தில் சமர்ப்பித்து நேரத்தை தந்தமைக்கு நன்றி கூறி விடைபெறுகிறேன்.
தேங்க்யூ.